ගරු ගීතා කුමාරසිංහ මැතිනිය, ඔබතුමීට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ලැබෙනවා කියලා දැනගත්ත ගමන් සමහර අයට අතීතේ සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලා පුංචි බබාල වගේ හැසිරෙනවා. 16 වතාවක් මේ රටේ මේ මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තත් මේ 17 වතාවේදී අපේ රට ආර්ථික වශයෙන් බොහෝ ප්‍රපාතයකට ඇද වැටලා ආර්ථික වශයෙන් අපිට ගොඩ එන්නට වෙන කිසිම මගක් නැතුව තිබිච්ච අවස්ථාවක රටේ ගමේ ග්‍රාමීය ජනතාව, දුප්පත් ජනතාව අතිශයෙන් දුෂ්කර අවස්ථාවකට පත්වෙලා රටට අවශ්‍යම මොහොතක මේ ණය ගැනීම ගැන විපක්ෂයේ හරියට ආසයි බයයි වගේ. විපක්ෂයේ කියනවා අපි කැමතියි, ණය ගත්තර අපි කැමතියි, අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා කොහොමද කරන්නේ කියන එක තමයි ලු ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ. දැන් මේක නොගත්තනම් අපි ආර්ථිකව කඩාගෙන වැටෙන්න ඊට පස්සේ මොනවද කරන්න කියන එකයි විපක්ෂයේ කියන්න ඕනේ. හැබැයි මම පුද්ගලිකවම විශ්වාස කරනවා දූෂණයෙන් තොර ආර්ථිකය අවංකවම කටයුතු කරනවා නම් අපි මීට වඩා වෙනස් තත්ත්වයකට මුහුණ දෙන්නට අපේ රටට පුළුවන්කම ලැබෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා අවශ්‍යම මොහොතේ අපේ ජනාධිපතිතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගත්තු තීරණය නිසා අපේ රටට යහපතක් මිස අයහපතක් වුණේ නැහැ. විශේෂයෙන් කාන්තාවන්, දුක් විඳපු කාන්තාවන්, තමන්ගේ ස්වයන් රැකියාව කරගන්න බැරුව පෙට්‍රල් පෝලිම 70ක්ම ගානකට යනකොට ගෑස් එකක් හොයාගන්න බැරි තත්ත්වයක් වෙනකොට ආහාර ලබා ගැනීමට තිබිච්චු අපහසුතාවල් තියෙද්දි මේ සියල්ලගෙන්ම වැට කෑවේ කාන්තාව. ඒ අතර දරුවන්ගේ මන්ද පෝෂණය ගැන කතා කරා. ඒ දරුවන්ට උදෑසන ආහාර වේලක් දෙන්න, ඒ දරුවන්ගේ පෝෂණය නගා හිටවන්න අද අපි කටයුතු කරගෙන යනවා. ඉතින් එහෙම අවස්ථාවක මේක පක්ෂයේ මොනවා වුණත්, පාට මොනවා වුණත් ඇත්ත ඇති සැටියෙන් දැකීමින් ශ්‍රී ලාංකික ජාතියක් හැටියට, ශ්‍රී ලාංකික මිනිසුන් හැටියට අපි කටයුතු කළ යුතුයි. අපේ රටේ අනාගතය ගැන අපි සියලු දෙනාම එකට එක් වෙලා කටයුතු කළ යුතුයි. මං හිතන්නේ ජනාධිපතිතුමන් හැම වෙලාවෙම විපක්ෂයට ආරාධනා කරා එන්න, ඇවිත් මේකට සහයෝගය දෙන්න කියලා. නමුත් අද ඒ අය අලුත උපන් දරුවෝ වගේ කිසි දෙයක් දන්නේ නැහැ වගේ මේකෙදි කතා බහට යොමු වෙමින් කිසිදු හරයක් නැති ද්වේෂ සහගතව කටයුතු කිරීම ගැන ඇත්තටම අවංකවම යමෙක් මේ රටේ ජනතාව කල්පනා කරනවා නම් ඇත්තේ මහා විශාල කනගාටුවක්. මම හිතනවා මේ අරමුදල අරගෙන අපි අර පරිස්සමෙන් කටයුතු කරොත් අපේ රටට ඉතාම අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් මේ මුදල වැය කරොත් අපිට විශාල වෙනසකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. වසර කීප අපිට විශාල මුදලක් අපිට අවුරුදු 6ක් ඇතුළත මේ ණය ගෙවන්න තියෙනවා. අවුරුදු 10කින් වගේ කාලයකදී තමයි අපිට මේ සඳහා පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරීමට අවස්ථාව ලැබෙන්නේ. කොහොම වුණත් ලැබිච්ච මුදල ඉතාම අර පරිස්සමෙන් දූෂණයෙන් තොරව වියපැහැදම් කළොත් මේ කතාව සම්පූර්ණ වෙනස් වෙයි. ඒ අපි පටන් ගත යුත්තේ මේ පාර්ලිමේන්තු සියලු දෙනාම වග කියන්න ඕන. යම් කිසි දූෂණයක් මේ රටේ සිද්ධ වෙනවා නම් අපි සියලු දෙනාම මේකට වග කියන්න ඕන. අපි සියලු දෙනාම දැනුවත් වෙන්න ඕන. සියලු දෙනාම ඒවට එරෙහිව කටයුතු කරනවා නම් අපිට කවදාවත් මේ විදිහට ණය මුදලක් අරගෙන රටේ ආර්ථිකය බිඳුවට වැටෙනකොට පිටරට රස්සාවල් කරපු මිනිස්සුන්ට ලියුම් දානකොට උඹල ඩොලර් ලංකාවට එවන්න එපා, ලංකාව බංකොලොත් රටක් කියනකොට හුරේ දාන ශ්‍රී ලාංකික ජාතියක් සිටින රටක අපි ආඩම්බරෙන් කොහොමද ඉන්නේ? පිටරට ඉඳලා ඩොලර් සංචිතේ කඩාගෙන වැටිගෙන යද්දි සංචාරකයෝ බය වුණා ලංකාවට එන්න. විප්ලවකාරයක් කියලා අරගල කරමින් මිනි මරමින් ගෙවල් කඩමින් මුළු රට පුරාම මහා භීෂණයක් ඇති කරමින් සංචාරකයෝ දවසින් දවසෙන් එක අඩු වුණාම පාඩු වුණේ අපේ රටට. අපේ රටයි විනාශ වුණේ, අපේ රටයි නැත්තටම නැති වුණේ. කාටවත් මේ කෝවිඩ් ගැන කතා කරලා ඒකෙන් ඇඟ බේර ගන්න අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. ඒක මම ආපහු කියනවා, අපේ විපක්ෂයේ කට්ටියට තියෙන ආසයි බයයි වගේ තමයි. ඒගොල්ලෝ හුඟක් ආසයි මේ ණය ලැබිච්ච එක ගැන. ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. ඒගොල්ලෝ යටින් හැම කතාවකම අවසානයේ කියනවා, ඔව් අපි දන්නවා ඒක දීපු එක හොඳයි කියලා. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි වෙන පක්ෂයක, අපි විපක්ෂයේ. ඉතින් අපි කොහොම හරි මේකේ මොකක් හරි කෑල්ලක් හොයාගෙන මේකට ගහන්නම ඕන. ඒ නිසා මං හිතන්නේ මම විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකික කාන්තාව විශේෂයෙන් අපි නියෝජනය කරන කාන්තාව අද මේ ණය ලැබිලා මේ ණය ගැන උදම්මනන්න කාටවත් අවශ්‍ය නැහැ. අපි මේ ආඩම්බර වෙන්න ඕන දෙයක් නෙවෙයි ණයක් ගත්තා කියන්නේ. නමුත් අපේ ගෙදර කන්න නැත්තම් අපි එදා දවස දරුවන්ට කන්න දෙන්න මොකක් හරි කරලා අල්ලමු, කඩෙන් හරි ණයක් අරගෙන ගෙනල්ලා දෙනවා. ඒක අපි ආඩම්බරෙන් කරන දෙයක් නෙවෙයි, ආඩම්බර වෙන්න ඕනේ ඇති දෙයක්ුත් නෙවෙයි. නමුත් මේ අවස්ථාවේ හැටියට අපි හිතනවා අපි ගඟේ ගහගෙන යනකොට අපි පිදුරු ගහෙත් එල්ලන මිනිස්සු. ඉතින් අපිට අපේ රටේ ආර්ථිකය තවදුරටත් රැකගන්න නම් අපේ ආර්ථිකය කඩාවැටිච්ච ආර්ථිකයට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ විදියට ණය ගන්නතුව බැරි වෙනවමයි. ඒ නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ ලැබිච්ච මුදලින් කවුරුත් ආඩම්බර වෙන්න, හිනා වෙන්න, දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඒකට බනින්න අවශ්‍යත් නැහැ. කවුරුත් හිතන්න ඕනේ මේ තමයි අපිට ලැබිච්ච අවසන් අවස්ථාවක් වගේ මේක. ඒක නිසා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අවස්ථාවක මෙවැනි තීරණයක්, ඉතාම ඥානාන්විත තීරණයක් අරගෙන දැන් කවුරු හරි කියයි මේ ණයගත් එකද ඥානාන්විත කිරේ, ණය නොගෙන මොකද්ද කරන්න කියන්නේ, කොහෙන්ද මේ සල්ලි හොයාගන්නේ? කවුරු හරි කියනවා නම් හොඳයි. අපි දැන් කට්ටිය කියනවා මේ විදියට කරන්න, මේ විදියට කරන්න, තව ටික කාලෙකින් කරන විදියවල් කියනවා. ඒකට කාලයක් යනවා. ඒ කාලය එනතුරු අපිට අපේ ජාත රට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපි රට රැක ගන්න ඕනේ. මම අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලාංකික ජනතාව ගැන. ඔවුන් බොහොම ඉවසිල්ලෙන්, උවමනාවෙන්, කලබලෙන් තොරව ඉවසිලිවත්ම මේ කටයුතු කිරීම ගැන. ඔවුන් දැඟලුවේ නැහැ, කෑ ගැහුවේ නැහැ, ඉවසිලිවන්ත හිටියා. ඔබ සියලු දෙනාට ඉදිරි කාලය තුලදී අපේ දරුවන්ට, ගැබිනි මව්වරුන්ට, කාන්තාවන්ට මේකෙන් ලැබෙන ආධාර අනුබල නිසා ඔබ සියලු දෙනාට යහපත් ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙන බව ඒකාන්තයි කියමින් මම මගේ කතාව නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු චරිත හේරත්නතුමා. ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ විවාදය පවත්වන්නේ ගරු ජනාධිපතිතුමා ඊයේ මේ සභාවට ඉදිරිපත් කරපු IMF ණය ලබා ගැනීම පිළිබඳ ප්‍රකාශය සමග, ප්‍රකාශය පිළිබඳව. විශේෂයෙන්ම මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධව අපේ ආණ්ඩු පක්ෂය අය ඉතාම ප්‍රීතියෙන්, උද්දාමයෙන් ඒ වෙලාවෙත් අප්පුඩි ගැහුවා. පළවෙනුවෙන් මට කියන්න තියෙන්නේ, ඇත්තටම අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලා අතර ඉන්න අයට කුඩාම හෝ කල්පනාවක්වත් නැති තරමේ අවිධිමත්කමකින් තමයි වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ අය හැසිරුණේ. එනිසා ඒක ගැන අපි යමක් කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඊයේ ඇවිල්ලා කිව්වා සභාපතිතුමනි, එතුමාට ලැබුණේ පෝර නැති රටක්, එතුමාට ලැබුණේ ඉන්ධන නැති රටක්, එතුමාට ලැබුණේ ගෑස් නැති රටක්, එතුමාට ලැබුණේ විදුලිය නැති රටක් කියලා. මේගොල්ලෝ ඔක්කොම අපුඩි ගැහුවා. ඒ වාක්‍ය සම්පූර්ණ කරලා කිව්වොත් එතුමා ඒ ටික කිව්වේ නැහැ. කොහොමද කිව්වේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයා මට දුන්නේ පෝර නැති රටක්. මහින්ද රාජපක්ෂ මහත්තයා මට දුන්නේ විදුලිය නැති රටක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මට දුන්නේ ඉන්ධන නැති රට. ඕකයි කිව්වේ. ඉතින් ඕකට තමයි අප්පුඩි ගැහුවේ. ඕක කියනකොට අප්පුඩි ගහනවා. මේක වසවිලි ලැජ්ජාවක්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් එතුමා හරියට එතුමා ඇවිල්ලා කෙලින්ම කිව්වා මේ ගොල්ලෝ මට දුන්නේ මෙහෙම රටක් කියලා. ඉතින් ඒගොල්ලෝ අප්පුඩි ගහනවා. මේක ඇත්තටම අපේ රටේ ජනතාව බලාගෙන හිටියොත් තේරෙයි මේක මහා විකෘතියක්. ඊළඟට මේ IMF වලින් ණය ටිකක් අරගෙන හරි මේ ප්‍රශ්නෙන් එළියට යන්න ඕන කියලා කියපු විපක්ෂේ කණ්ඩායම් ඉදිරියට ඇවිල්ලා ආඩම්බරෙන් වගේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රකාශය හුවා දක්වනවා. ඇත්තටම ගරු ජනාධිපතිතුමා කිව්වේ මේ මට පේන්නේ මේක කිව්වේ විපක්ෂයට නෙමෙයි, එයාගේ පිටිපස්සේ ඉන්න අයට කිව්වේ. මට මෙන්න මෙහෙම රටක් දුන්නේ දැන්වත් අමුණාන්සල තේරුම් ගන්න ගත්ත තීරණේ වැරදි වැරදි කියලා තමයි එතුමා කිව්වේ. ඒ නිසා ඒක ආණ්ඩු පක්ෂයගේ සිතීමේ කල්පනාවේ ලක්ෂණය තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ඊළඟට දෙවනුව මේ ප්‍රශ්නේ සභාපතිතුමනි කොහොමද මතුනේ කියන එකත් යම් ප්‍රමාණයකට වැදගත්. මේ ප්‍රශ්නේ ඉස්සරහට යනකොට, මේ ප්‍රශ්නේ විසඳගෙන ඉස්සරහට යනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අර අවසාන මොහොතේ ආණ්ඩුව බාර අරගෙන ඒ වගේම එතුමා පිටිපස්ස ඉන්න අයට මේක තේරෙන්නෙත් නැහැ. ඒ නිසා එතුමා තමන් කැමති දේවල් කියනවා. අනිත් අය අප්පුඩි ගහනවා. ඒතු අප්පුඩි ගහන අය දන්නේ මේ කියන්නේ අපි තමයි මේක වැරද්දුවේ කියලා කියලා. දැන් මේ ආණ්ඩුව පොඩ්ඩක් බුද්ධිමත්ව ආණ්ඩුවේ පිටිපස්ස ඉන්න අය තීරණය කරන්න ඕන. මේ ආර්ථික අර්බුදයට අපේ රට ගිය විදිහ ගැන යම්කිසි වග විභාගයක් අපි කළ යුතුව තියෙනවා. මේ ආර්ථික අර්බුදයට අපේ රට ගමන් කරන්න විශේෂයෙන්ම 2008න් පස්සේ අපේ ආණ්ඩු අපි පාලනය කරපු ආණ්ඩු විශේෂ වශයෙන් බලපාලක් තියෙනවා. 2010 ඉඳලා 15 වෙනකම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ සමහර සංවර්ධන වැඩසටහන් අන්තිම අපරිණත විදිහට කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි ගෙනාවේ. ඒ නිසා අර මේ ළඟදී ඇමරිකන් ලේකම්වරයෙක් කියලා තිබුණා මේ ISB ණය නැත්තම් ස්වෛරී බැඳුම් කරවලින් මුදල් අරගෙන ඇවිල්ලා අනාගතයේ ඉතාම දීර්ඝකාලීනව පස්සේ ප්‍රතිලාභ ලැබෙන දේවල් වලට ආයෝජනය කිරීම වනාහි සියදිවි හානි කර ගැනීමක් කියලා. අපි එහෙම තමයි කෙරුවේ. අපේ රටේ සංවර්ධන වැඩසටහන් වලට දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන් වලට 2010-15 කාලෙත් මුදල් වැය කෙරුවේ හිතේ හොදිසියට කිසිම ෆීසිබිලිටි එකක් ඇතුව නෙමෙයි. ඒවා තම තමන්ගේ ගම් ප්‍රදේශවලට, තම තමන්ගේ දිස්ත්‍රික්කවලට, තම තමන්ගේ ආසනවලට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවාගේ අරගෙන ගිහිල්ලා විශාල වශයෙන් මුදල් කාබාසනිය වුණා. මේක තමයි 2015 වෙනකන් උනේ. 2015න් පස්සේ තත්ත්වය මොකද්ද? අපේ වර්තමාන ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයයට මම අර නිතර කියනවා වගේ ටොකු අයිනවා වගේ කියන්නේ. ඒ අය කවුරුත් නැගිටලා කියන්නේ තමුන්නාස නේද මේ ISB ණයවලින් බිලියන 12ක් ගත්තේ කියලා. ඒ අය කියන්නේ බිලියන 15ක් 1000ක් තියෙනවා, ඒකෙන් බිලියන 12ක් විතර ගත්තේ වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් කියලා කියන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. දන්නවා නම් ඒගොල්ලන්ට ඒක කියන්න ශක්තියක් නැහැ. ඉතින් ඒ නිසා අද වෙනකොට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීතුමාලව යටපත් කරලා වහලා තද කරලා තමයි ඉන්නේ. මේකේ තර්කාන්විත අර්ථය තමයි වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විශේෂයෙන්ම 2015-19 කාලේ ISB බිලියන 10ක් විතර අරගෙන, ඒක 12ක් කියලා කියනවා, බිලියන 10ක් 12ක් අරගෙන අපේ රටේ ආර්ථිකයට විශාල බරක් දුන්නා. මේක තමයි දෙවෙනි කාරණේ. පළවෙනි එක 2008-2015 අපේ ආණ්ඩු කාලේ වෙච්ච ප්‍රශ්න. දෙවෙනි එක 2015-2019 වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ කරපු බරපතල මේ ස්වෛරී බැඳුම් කර ලබා ගැනීම. තුන්වෙනි එක අපි 2019 ආවා ගරු සභාපතිතුමනි. අපි 2019 ආවට පස්සේ මේ ප්‍රශ්නය ගැන විවිධ විදිහට අභ්‍යන්තරික සාකච්ඡා සිදු වෙලා තියෙන ඔබතුමා ඒවා දන්නවා. ඒ වගේම මේ වෙලාවේ අපි විශේෂයෙන්ම තේරුම් කර ගන්න ඕන මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය 2019-2020-21 මේ අවුරුදු තුනේ විශාල වශයෙන් මේ ගැන සංවාදයක් ගෙනිලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේක ගැන මේ රටේ පොතක් ලියලා පළ කරන්න. මේකට සම්බන්ධ කඩදාසි හුඟක් අය ගාව නැහැ. නමුත් මං ගාව මේ හුඟක් කඩදාසි තියෙනවා. මේකේ අභ්‍යන්තර වශයෙන් මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි අතර වෙච්ච මේ ගනුදෙනු ඇතුලේ ඉතාම පැහැදිලිව පේනවා මේ 2022 පුපුරා යන ආර්ථික අර්බුදය. මහ බැංකුවේ හිටපු සමහර අය දැක්කයි කියලා. මහ බැංකුවේ හිටපු WD ලක්ෂ්මන් මහ බැංකු අධිපතිතුමා 2020 අගෝස්තු මාසේ 4 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාට ලියුමක් ලිව්වා. 2020 දෙසැම්බර් මාසේ 12 වෙනිදා එතුමාට ලියුමක් ලිව්වා. 2021 අප්‍රේල් මාසේ 6 වෙනිදා ආයිත් මුදල් ඇමති විදිහට එතුමාට ලියුමක් ලියලා මේක කිව්වා. 2021 ජූනි මාසේ 30 වෙනිදා නැවත වතාවක් එතුමාට ලිපියක් ලියලා කිව්වා. මේ ලිපි හතරම තියෙනවා. මම අද මෙතන සභාගත කරන්නේ නැහැ. නමුත් මේ ලිපි හතරම ඉතාම වැදගත්. මේ ලිපි හතරෙම පැහැදිලිවම කියනවා මේ අපි හමුවේ තියෙන ආර්ථික අර්බුදේ හමුවේ අපි IMF වැනි ආයතනයක විදේශ මූල්‍ය සංචිත ලබා ගැනීම සඳහා වූ මැදිහත් වීමකට යෑම අනිවාර්යයි කියලා මහා බැංකුවේ නිර්දේශය කරලා තියෙනවා. ඒක තියෙනකොට මොකද්ද මුදල් අමාත්‍යාංශය කරන්නේ? මුදල් අමාත්‍යාංශයේ අනිත් පැත්තට ලියන ලියුම් ඔක්කොගේම වෙනම කතාවක් තමයි කියන්නේ. විශේෂයෙන්ම 2021 තමුන්නාසල දන්නවා ජූලි මාසේ මුදල් ඇමතිකම මාරු වුණා. මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් වෙලා බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිකමට ආවා. ඊට පස්සේ තත්ත්වෙත් එයා ඒ වගේම තමයි. 2021 ජූලි මාසේ 26 වෙනිදා මම මේ අංක හරියටම කියන්නේ, මේවා ඕන කෙනෙකුට රෙෆරන්ස් හොයාගන්න පුළුවන්. ජූලි මාසේ 2021 ජූලි මාසේ 26 වෙනිදා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් WD ලක්ෂ්මන් මහ බැංකු අධිපතිතුමා ලිපියකින් මේක සම්බන්ධව දීර්ඝ ලිපියකින් කරුණු පැහැදිලි කරුවා. නමුත් ඒකට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පිළිතුර 2021 අගෝස්තු මාසේ 12 වෙනිදා එතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ පිළිතුරේ එතුමා පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා ඒ වෙලාවේ IMF එකට යන එකේ තියෙන තත්ත්වය ගැන. හැබැයි එතුමා පස්සේ ඒකත් ආණ්ඩුපක්ෂය දන්නේ මේ IMF ගමන් මාර්ගය ආරම්භ කරුවේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මුදල් ඇමතිකම තියෙන කාලේ. ඒකවත් ආණ්ඩුවේ දන්නේ. ඒ අය වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ තමුන්නාංශයේ කෑ ගහලා කියන ඕක සඳහා මූලික ලියුම දුන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කාලේ කියලා ඒගොල්ලෝ ඒකවත් කියන්නේ නැහැ. ඕන්නම් මට පුළුවන් ඒ ලියුම සභාගත කරන්න. ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරු මේකවත් දන්නේ නැහැ. ඇත්තටම මේ 2022 මාර්තු මාසේ 29 වෙනිදා යෝජනා කරන ලිපියක් මගින් විශේෂයෙන්ම මේ සඳහා වූ යෝජනාව IMF එකට ඉදිරිපත් කරලා තියෙනවා. එනිසා අපි දන්නවා 2022 මාර්තු මාසේ, ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති වෙලා ඊළඟ අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදා එතුමාගේ අතින් තමයි මේ ලියුම ඇරලා තියෙන්නේ. ඒක දන්නේ නැති නිසා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු රන් වික්‍රමසිංහ මහත්තයා තනියෙන් හොයාගෙන ආපු අර ආකිමිඩිස් වාගේ ගෙනාවු එකක් කියලා මේක බාර අරගෙන අප්පුඩි ගහනවා. කනගාටු හිතෙනවා. අපි ආණ්ඩුවේ හිටියා මේ විදිහේ මිත්‍යා දෘෂ්ටියක් මේ වාගේ බුද්ධියෙන් හීන තත්වයකට ගමන් කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඇත්තටම බැසිල් රාජපක්ෂ මහත්තයාලා තියෙන මේගොල්ලෝ ගෙනල්ලා කියන්න තමසෙලා ඔය අප්පුඩි ගහන්නේ බොරුවට මේ මම තමයි මේකේ ලියුම ඇරියේ කියලාවත් කියන්න කියලා. ඒක කියාගන්නවත් කෙනෙක් නැහැ. එක්කෝ දන්නේ නැහැ නැත්තම් කොන්ද නැහැ. මේ දෙකෙන් එකක්. එහෙම නැත්තම් දෙකම දන්නේත් නැහැ කොන්දත් නැහැ. මේ දෙකම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඊළඟට මම කියමින් හිටියේ මේ IMF එකට යන එක සම්බන්ධව අපේ ආණ්ඩු වැඩ කරපු විදිය ඉතාම වැරදි. ආණ්ඩුවල මුදල් ඇමතිවරු මහ බැංකුවට ලියන ලිපිවල පැහැදිලිවම කියලා තියෙනවා. මට අවශ්‍ය නම් ඒක කියවන්නත් පුළුවන්. මහ බැංකුවට බැසිල් රාජපක්ෂ මැතිතුමා යවන ලිපියේ මම අර කියපු විශේෂ ලිපියේ 2021 අගෝස්තු මාසේ 12 වෙනිදා අරපු ලියුමේ පැහැදිලිවම කියලා තියෙනවා මලයාසියානු ආදර්ශයේ වගේ එකක් මිසක IMF එකෙන් මේ වෙලාවේ අපි උදව් ගන්න ගියොත් ඒකෙන් අපේ ඉන්ට්‍රස් රේට් එක, ඒ වගේම එක්ස්චේන්ජ් රේට් එක, ඒ වගේම ෆිස්කල් පොලිසි එක වෙනස් කරන්න වෙනවා. ඒක සුදුසු නැති නිසා වෙන එකක් කියන්න කියලා. මේව කියලා තියෙනවා. ඉතින් ඒකත් බැරි වෙලා හැබැයි ඒ ඔක්කොම අසාර්ථක වුණාම බැසිල් රාජපක්ෂ මැතිතුමාම තමයි IMF එකට මේ ලියුම ඇරලා තියෙන්නේ. ඒ ලියුම ඇරියට පස්සේ තිබිච්ච වැඩසටහන ඉස්සරහට යනකොට එතුමා මුදල් ඇමතිකමෙන් අයින් වෙනවා. ඊට පස්සේ අලි සබ්‍රි මැතිතුමා මුදල් ඇමති වෙලා ලංකාවම අර බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් කිරීමත් එක්ක මේ ප්‍රශ්නේ තවත් ඈදිලා යනවා. ඒ අනුව වික්‍රමසිංහ මහත්තයාට මේ අර මේක ඇතුලේ විශාල වැඩක් කරනවා වගේ පෙන්නලා මේ අලුත් ඩොකියුමන්ට් එක ඉස්සරහට ගෙනල්ලා දානවා. දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේ ආර්ථික අර්බුදයෙන් එළියට යන්න IMF එකේ උදව් මෙහෙම බිත්තියට හේතු වුණාට පස්සේ අපිට ගණ්ඩ වෙනවා. අපේ පැත්තේ හරි කවුරු හරි කියනවා නම් IMF එකට යා යුතු නෑ කියලා මම පෞද්ගලිකව ඒක විශ්වාස කරන්නේ නෑ. මේ වෙලාවේ අපිට වෙන එළියට යන්න විදිහක් නෑ. ඒ නිසා හැබැයි මේ මහ බැංකු ලිපි වලින් පේන පරිදි අපේ රටේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කරන්න මහ බැංකුවේ හිටපු ප්‍රධානීන්ට ඌමනාව තියෙන වෙලාවෙත් විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ මේකට කිසිම මැදිහත්වීමක් සිදු කෙරුවේ නෑ කියන එක තමයි තාර්කික පිළිතුර. මේ ප්‍රශ්නේ මේ තත්ත්වයට වර්ධනය වුණේ සාධක කීපයක් නිසා. එක සාධකයක් අපි ඉස්සෙල්ලා කිව්වා 2010-15 ආණ්ඩුව, 2015-19 ආණ්ඩුව මේවා ගත්ත ණය නිසා කියලා පළවෙනි එක. දෙවැනි සාධකේ තමයි මේ මහ බැංකුව දිගින් දිගටම 2019, 20, 21, 22 කියද්දි අපේ ආණ්ඩු අපේ මුදල් ඇමතිවරු ඒක තඹ දොයිතුවකට සත පහකට මායිම් කරන්න නැතුව තමන්ගේ පෞද්ගලික උත්තර ඇරියා. ඒ නිසා මේක තාක්ෂණික ප්‍රශ්නයක් හැඟීම් වලින් උත්තර දෙන්න බෑ. තාක්ෂණික ප්‍රශ්නයකට උත්තර දෙන්න බුද්ධිමත් භාවයක් ඇතුලේ තාක්ෂණික පිළිතුරු සපයන්න ඕන. ඒ නිසා මේකෙන් අපිට කියාදෙන එක අර lesson learn from the disaster කියලා අපි කිව්වොත් මේ disaster එකෙන් අපිට කියලා දෙන එක පාඩමක් තමයි සභාපතිතුමනි මේ තාක්ෂණික අමාත්‍යාංශවලට තාක්ෂණික පිළිතුරු දෙන්න බැරි අය දාන්න එපා කියන එක. තාක්ෂණික අමාත්‍යාංශයක් මුදල් අමාත්‍යාංශ කියන්නේ මේක 2-2-4 කියලා ගයිනවා වගේ පොඩි වැඩක් නෙමෙයි. මේක බරපතල වැඩක්. ඒ නිසා තමයි මහ බැංකු අධිපති WD ලක්ෂ්මන් එතුමාට අපි එක වෙලාවක දෝෂාරෝපණය කෙරුවා. නමුත් මේ ලිපි පරීක්ෂා කරුවාම පේනවා පැහැදිලිව දිගින් දිගටම එතුමා ලිඛිතව මේක කියලා තියෙනවා විශාල අනතුරකට යනවායි කියලා. මේක හරියට ප්ලේන් එකක් එලවන මිනිස්සේ ඒ මිනිස්යාගේ ඥාණයෙන් කියනවා නම් මෙන්න මෙහෙම අනතුරක් තියෙනවායි කියලා. ප්ලේන් එකේ ඉඳගෙන ඉන්න මිනිස්සෙක් නෑ අර පැත්තට කපනවා මේ පැත්තට දානවායි කියලා. ඒක වැට්ටුවා වගේ එකක් මේ කරලා තියෙන්නේ. කිසිම තාක්ෂණික දැනුමක් නැති පුද්ගලයෝ අපේ මුදල් අමාත්‍යාංශේ අරක්ගෙන හිටියේ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ මෙහෙම වුනේ. ඒ නිසා අපි මේක අනාගතයට ඉගෙන ගන්න ඕන පාඩමක් විදියට තියෙනවා. ඊළඟට තුන්වෙනි වැදගත් කාරණේ දරු සභාපතිතුමනි අපේ ජනාධිපතිතුමාගේ කතාවෙත් ඒ වගේම ඊට පහුවදා එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න හරින් ෆෙනෑන්ඩෝ මැතිතුමාගේ කතාවෙත් බොහොම බරපතල ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ බරපතල අනතුරු ඇඟවීමක් කළා. මේ ආර්ථික නිදහස, ආර්ථික ජයග්‍රහණ, ආර්ථිකයේ ගොඩ ගැනීම කියන එක අපි පිළිගන්න එක. හැබැයි ආර්ථිකයේ ගොඩ ගැනීම සඳහා කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලන්න කිසිම රටක බෑ. වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රකාශයේ තිබ්බා මේ ඡන්ද සම්බන්ධව කිසිම විදිහක එකඟතාවක් එතුමාගේ නෑ කියලා වාගේ අදහසක්. ඒ වගේම රටේ ආර්ථිකයේ අද දැන් බංකොලොත් නැති රටක් නම් රටේ ආර්ථිකයේ ගොඩ ගරන් තියෙනවා නම් බිලියන 10ක් රුපියල් බිලියන 10ක් දීලා පළාත් පාලන ඡන්දේ තියන්න බැරි තරම් බංකොලොත්කමක් තියෙන්න බෑ. හැබැයි එතුමා කියන එක ස්වයං විසංවාදී. එතුමා අපේ ඉලෙක්ෂන් කමිෂන් එකට යවන ලිපිය කියනවා රට බංකොලොත් මිලියන 10ක් රුපියල් දෙන්න බෑ කියලා බිලියන 10ක්. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා කියනවා බංකොලොත් භාවයෙන් නිමා වුණා අපි දැන් නිදහස් කියලා. මේක ස්වයං විසංවාදී self contradictory statement එකක් මේ කරන්නේ. ඒ නිසා එතුමා එක්ක කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියන යටි කල්පනාවෙන් එතුමා ඉන්නේ. මෙන්න මේක භයානක එකක්. මේකම තමයි අපේ ආණ්ඩු කාලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ හුඟක් අයට වැළඳ යාදි විච්ච රෝගේ. කිසි කෙනෙක්ගේ දැනුමක්, කිසි කෙනෙක්ගේ සාකච්ඡාවක්, කිසි කෙනෙක්ගේ වෙනස් මතයක් අවශ්‍ය නැහැ කියලා හිතන එක. ඒක දැන් මෙතුමාටත් බෝ වෙලා තියෙන්නේ. ඒ වගේම හරෙන් ෆෙනෑන්ඩෝ මැතිතුමා කිව්වා තාක්ෂණිකව මේ වැඩේට අවුරුදු 4-5ක් යනවා. එනිසා ඒ අවුරුදු 4-5 යනකම් කවුද ඡන්ද ගැන කතා කරන්නේ කියලා. මොකද්ද මේ කියන්නේ? දැන් ඊළඟට ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වෙනකොට ජනාධිපතිවරණේ කෝල් කරන්න ඕන. ජනාධිපතිවරණේ ලබන අවුරුද්දේ නොවැම්බර් මාසේ තියලිවර කරන්න ඕන. ඊළඟ අවුරුද්දේ මහමැතිවරණයක් කෝල් කරන්න ඕන. දැන් මේ කියන්නේ මොකද්ද? දැන් මේ කියන්නේ මේකට තාක්ෂණිකව අවුරුදු 4-5ක් යනවා.
ඔබතුමාට තව විනාඩි ගරුමන්තම ඔබතුමාට විනාඩි දෙකක් කාලයක්.
මේකට අවුරුදු 4-5ක් යනවා. ඒ 4-5 යනකම් කවුද ඡන්ද ගැන කතා කරන්නේ කියලා. මේක අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අභ්‍යන්තරකව අපි දැක්ක මේ ප්‍රශ්නේ අනිත් අයගේ මත සම්බන්ධව කිසිම ඉඩක් දෙන්නේ නැතුව ඡන්දය කියන එක තමන්ට ඕන වෙලාවේ තියන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක බරපතල වැරද්දක්. එනිසා අපේ රටේ ආර්ථිකය ගොඩගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ වහන සූත්‍රයක් කාටවත් අරින්න අයිතියක් නැහැ. විශේෂයෙන්ම සක්සීඩින් ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්න කාලෙක අද වෙනකොට අපේ රටේ කිසිම ආයතනයක් ප්‍රජාතන්ත්‍රවාදීව දුවන්නේ නැහැ. පාර්ලිමේන්තුව හැරෙන්න ජනාධිපති ධූරයට අපි පත් කරලා තියෙන්නේ ඉන්ටර්මීඩියට් සක්සීඩින් ප්‍රෙසිඩන්ට් කෙනෙක්. ඔහුට ජනවරමක් නැහැ. පළාත් සභා ජනවරම සම්පූර්ණ වහලා දාලා තියෙන්නේ එතුමා විසින්ම කරපු වැඩක් නිසා. ඒ වගේම දැන් එතුමා පළාත් පාලන මැතිවරණෙත් වහලා දාන්න යනවා. එනිසා රටේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා එතුමා දන්නෙත් නැහැ. අනිත් අය දන්නෙත් නැහැ. ඔක්කොම අප්පුඩි ගගහ ඉන්නවා. මේක කරන්න ගිහිල්ලා තමයි 2022 අපි හැමදාම ගෲප් මීටිමේ ඔබතුමාට මතකයි හැමදාම අපි කිව්වා මේ රටේ ජන මනස මේ රටේ ජන මතය වෙනස් තැනකට ගමන් කරමින් ඉන්නේ මේ උද්දච්චකම පිළිගන්නේ නැහැ කියලා. කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ. අන්තිමට මුළු රටම විනාශ වෙලා ගියා. මුළු රටම කඩා වැටුණා. ජනාධිපතිතුමාට ඉස්සරහ දොරෙන් එළියට යන්න බැරි විදියට වැටෙන් පැනලා නැවේ නැගලා යන්න වෙන තරමට ඒ අර්බුදේ දියුණු වුණා. ඒ වගේ එකක් තමයි මෙතුමා හදන්න යන්නේ. මෙතුමා හිතනවා වෙන්න පුළුවන් මේ විපක්ෂින්න මන්ත්‍රීවරුන්ට දත්ත නැහැ, ඩේටා නැහැ, ලිපි නැහැ, දින නැහැ, මේගොල්ලෝ මම කියන ඕන එකක් අහනවයි කියලා. අපි එහෙම අහන්නේ නැහැ. අපි මේ සම්බන්ධ සියලු කරුණු දත්ත සහිතව අපි සතුව තියෙනවා. එනිසා එතුමාගේ ආණ්ඩු කාලේ ISB ගත්තේ කොහමද? ඒ වගේම ඊට පස්සේ ආණ්ඩු කාලේ මහ බැංකු අධිපතිවරු මොනතරම් මේ පිළිබඳව තාක්ෂණික නිගමන දීලා තියෙනවද? ඒකක්වත් ගත්තේ නැත්තේ ඇයි කියන එක ගැන අපිට කරුණු තියෙනවා. මේ රටේ මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, මේ රටේ ආර්ථික නිදහස වෙනුවෙන් අපි වැඩ කළ යුතුව තියෙනවා. ඒක බුද්ධිමය තීරණයක්. ඒක වෙනුවෙන් අපි වැඩ කරනවා. මේ මොහොතේ IMF එක IMF ණය ලබා ගැනීම ධනාත්මක දෙයක් කියලා අපි පිළිගන්නවා. ඒක සඳහා වැඩ කළ යුතුයි කියලා අපි ආණ්ඩුව ඇතුළේ මීට මුලදී කිව්වා. ඒක ඇයි බාරගත්තේ නැහැ? දැන් බාර අරන් තියෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා කියන ඔය නරක රට එතුමාට අරන් දුන්නේ ඔය කණ්ඩායම කියලා එතුමා නොකිය කියන්නේ. එනිසා ඒ අයට මම කියන්නේ මේ වෙලාවේ මේ ආර්ථික ඉස්පාසුව ලබා ගැනීමත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩ වහන්න යනවා නම් ඒකට විරුද්ධව අපි වැඩ කරන්න ඕන. රටේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැති තැනක රට තියෙන්නේ. මේක භයානක තත්වයක්. රටේ ජනමතය කොහෙද තියෙන්නේ කියලා ජනාධිපතිතුමා දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ, පළාත් සභාවකුත් නැහැ, පළාත් පාලන ආයතනකුත් නැහැ. එනිසා මේක නැවත ශක්තිමත් තැනකට ගේන්න ප්‍රජාතන්ත්‍රීය ඉඩ ලබා දීමේ වැඩසටහන ඉස්සරහට ගෙන යා යුතුයි කියලා යෝජනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයයි ආර්ථිකයයි කියන දෙක එකිනෙකට ගැට ගැහිච්ච එකම කාසිය දෙපැත්තක් මිසක ආර්ථිකය ගොඩගන්නකම් ප්‍රජාතන්ත්‍රවාදය වහලා තියපු රටවල් නැහැ කියන බව ප්‍රකාශ කරමින් ඒ සඳහා අපි ඉදිරියට යා යුතුයි කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පේ නිමා කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු උදේ කුමාර මන්තමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
Thank you, Honorable Presiding Member. நமது நாட்டிலே கொரோனா வைரஸ் தொற்று கையாளப்பட்டது போல சர்வதேச நாணய நிதியத்தின் விடயமும் கையாளப்பட்டுள்ளது. உலகிலே கொரோனா வைரஸ் வேகமாக பரவிய போது எதிர்கட்சி தலைவர்
உட்பட முலாசன சந்தா கரு மயந்த திசாநாயகர் மந்துமா
உலகிலே கொரோனா வைரஸ் உயரமாக பரவிய போது எதிர்கட்சி தலைவர் உட்பட பாராளுமன்ற உறுப்பினர்கள் பலர் இந்த பாராளுமன்றத்திலே கேள்வி எழுப்பினர், எச்சரிக்கை விடுத்தனர். அப்பொழுது இந்த அரசாங்கம் இருமாப்போடு செயல்பட்டு நமது கோரிக்கையை செவிமடுக்கவில்லை, எச்சரிக்கையை கணக்கில் எடுக்கவில்லை, மாறாக கேலி செய்தது. அதனால் இந்த கொரோனா வைரஸ் வேகமாக பரவி பல உயிர்கள் பலியான பிறகுதான் அதனை அதிலிருந்து மீண்டு வருவதற்கான செயல் திட்டங்களை நடைமுறைப்படுத்தியது. அதே போலத்தான் தற்போது நாடு கடன் வழியில் சிக்கி தவித்துக் கொண்டிருந்த போது சர்வதேச நாணய நிதி செல்லுமாறு எதிர்கட்சிகள் பலமுறை இந்த சபையில் கோரிக்கை விடுத்தது. ஆனால் அரசாங்கம் அதனை செய்யமடுக்காமல் நாடு பது பாதாளுக்கு சென்ற பிறகுதான் அதற்கான வேலை திட்டங்கள் ஆரம்பித்து, குறிப்பாக நாங்கள் சர்வதேச நாணய நிதியம் செல்லும் போது கூறிய போதே அதில் கேலி செய்தார்கள். ஆகவே சர்வதேச நாணய நிதியம் செல்ல வேண்டிய அவசியம் இல்லை என்றே முன்னாள் நிதி அமைச்சர் போன்றவர்கள் பலமாக கூறினார்கள். ஆனால் அப்போதே நாங்கள் சர்வதேச நாணய நிதியத்தில் செல்கின்றிருந்தால் தற்போது நாங்கள் முகம் கொடுத்த அந்த பிரச்சனைக்கு முகம் கொடுக்க வேண்டிய நிலை ஏற்பட்டிருக்காது. மேலும் தற்போதைய ஜனாதிபதி அவர்கள் இம்முறை பாராளுமன்றத்துக்கு வருவதற்கு முன்பே நாங்கள் சர்வதேச நாணய நிதியிடம் செல்ல வேண்டும் என்று நாங்கள் கோரிக்கை முன்வைத்திருந்தோம். ஆனால் முன்னாள் ஜனாதிபதி அவர்கள் தனது பதவி காலத்தில் இறுதி கட்டத்தில் தான் சர்வதேச நாணய நிதியிடம் செல்லும் அந்த முடிவை எடுத்து சர்வதேச நாணய நிதியிடம் உதவியை கோரினார். அவை இந்த வகையிலே காலதாமதமாக எடுத்த முடிவினால்தான் இன்று ஒட்டுமொத்த நாட்டு மக்களும் இந்த சிரமங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக நாட்டுக்கு நடக்க வேண்டிய அனைத்து கெடுதல்களும் மக்களுக்கு ஏற்பட வேண்டிய அனைத்து கஷ்டங்களும் ஏற்பட்ட பிறகு தற்போது தான் சர்வதேச நாணய நிதியத்தின் உதவி கிடைத்துள்ளது. குறிப்பாக இந்த சர்வதேச நாணய நிதி உதவி என்பது கடன் பெற்ற ஒருவரை காப்பாற்றுவதற்காக வழங்கப்படும் மேலும் ஒரு கடனாகும். அதாவது சர்வதேச நாணய நிதியின் உதவி ஒரு நிதி அன்பளிப்பு அல்ல என்பதை நாங்கள் அனைவரும் தெரிந்து கொள்ள வேண்டும். மேலும் சர்வதேச நாணய நிதியத்தின் உதவி ஒரு தற்காலிக ஆறுதலை தவிர முழுமையான தீர்வோ அல்லது வெற்றியோ அல்ல. குறிப்பாக நாங்கள் சொல்ல வேண்டும் என்றால் சர்வதேச நாணய நிதியத்தின் பிணை எடுப்பு இலங்கைக்கு ஒரு மாயஜால வெள்ளி தோட்டா அல்ல என்று மூடிஸ் பகுப்பாய்வு நிறுவனம் தெரிவித்துள்ளது. மேலும் பலதரப்பு மற்றும் உலகளாவிய நிதி நிறுவனங்களில் இருந்து எவ்வளவு நிதியை பெற்றாலும் இலங்கைக்கு கடினமான பாதை ஒன்று உள்ளது என்று அதனால் கூறப்பட்டுள்ளது. குறிப்பாக சொல்ல வேண்டும் என்றால் அகார்டிங் டு மூடிஸ் IMF பெயில் அவுட் இஸ் நாட் அ மேஜிக் சில்வர் புல்லட் டு ஸ்ரீலங்கா டிஸ்பைட் தி அமௌண்ட் ஆஃப் funding from multilateral and global financing institutions, Sri Lanka has a tough road ahead. So I think it's not a smooth path ahead. So adanal sarvadesa nane nidiyathin udavi kidaithadai edho oru sadhanai padithu Oscar virudhu kidaithadhu pola thoodigalikka vendam endru arasangathil kettukolla virumbugiren. Enendral kadan vaangiyadhukkaga kondadamal கடனை திருப்பு செலுத்தும் முறையை நாங்கள் யோசிப்போம். அது மட்டுமல்ல அதற்கு பிறகு நாங்கள் கொண்டாடலாம். குறிப்பாக இந்த உதவி என்பது ஒரு பரீட்சை அல்லது நமக்கு கிடைத்த ஒரு போட்டியாக கருதி அதில் எப்படி வெற்றி பெறுவது என்பது இலக்காகவும் நோக்கமாக இருக்க வேண்டும். இதற்காக நாட்டை கட்டியெழுப்புவதற்காகவும் பொருளாதாரத்தை மீட்டெடுப்பதற்காகவும் இந்த அரசாங்கத்துக்கு நாட்டுக்கு நாங்கள் முழுமையான ஒத்துழைப்பை வழங்க நாங்கள் தயாரிக்கவும் இருக்கிறோம் என்று சந்தர்ப்பத்தில் நான் கூறிக்கொள்ள விரும்புகிறேன். அத்தோடு நாடு இந்த நிலைமைக்கு செல்வதற்கு யார் காரணம் என்று சிந்தித்து பார்க்க வேண்டும். அது நிச்சயமாக நீங்கள் தான், இந்த அரசாங்கம் தான் என்பதை யாரும் மறப்பதற்கில்லை. மக்கள் சரியாக நினைவில் வைத்துக் கொண்டிருக்கார். குறிப்பாக கடந்த காலங்களிலே கடந்த ஆட்சியாளர்களால் மேற்கொள்ளப்பட்ட ஊழல் மற்றும் அபிவிருத்தி என்ற போர்வையிலே மேற்கொள்ளப்பட்ட கொள்ளைகள் மற்றும் சீனி மாஃபியா, பருப்பு மாஃபியா, எண்ணெய் மாஃபியா, உர மாஃபியா போன்ற மாஃபியாக்களின் மூலமாக நாட்டிலுள்ள மக்களின் பணம் கொள்ளையடிக்கப்பட்டு அதன் மூலமாக நாடு கடன் சுமைக்கு சென்றது என்பதை மக்கள் மறப்பதற்கில்லை. மேலும் அதாவது நீங்கள் என்னத்தான் சாமர்த்தியமாக தேர்தல் அச்சம் காரணமாக தேர்தலை பிற்போட்டாலும் தேர்தல் எப்பொழுது நடந்தாலும் மக்கள் சரியான பாடத்தை படிப்பிப்பார்கள் என்பது ஒன்று மட்டும் நான் தெளிவாக கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது சர்வதேச நாணய நிதியத்திடம் இது பெற்றுக் கொள்வதற்காக இணங்கிய அனைத்து விடங்களையும் நாட்டு மக்களுக்காக அரசாங்கம் தெளிவுபடுத்த வேண்டும். அரச நிறுவனங்களை தனியாருக்கு விற்பனை செய்யப்படுவது இந்த நிபந்தனை ஒன்றாக காணப்படுவதாக கூறப்படுகிறது. அவை இது குறித்து அரசாங்கம் நாட்டு மக்கள் தெரிவிப்பது, குறிப்பாக லாபம் ஈட்டும் நிறுவனங்கள் விற்கப்படுவதாக கூறப்படுகிறது. அவை லாபம் ஈட்டும் நிறுவனங்களை விற்பனை செய்துவிட்டு நஷ்டமடைந்த நிறுவனங்களை கொண்டு முன்னோக்கி செல்ல போகிறோமா என்று நாங்கள் சிந்திக்க வேண்டும். மேலும் வரி அதிகரிப்பு மேற்கொள்ளப்பட உள்ளதாகவும் கூறப்பட்டுள்ளது. இப்ப அரசாங்கம் சர்வதேச நாணயத்துடன் இணங்கியுள்ளதாகவும் இது தெரிகிறது. ஆகவே இந்த உண்மை தன்மை குறித்தும் மக்களை தெரியப்படுத்த வேண்டும். ஏற்கனவே வரிகள் அதிகரிக்கப்பட்டு உள்ளன, அனைத்து கட்டணங்கள் உயர்த்தப்பட்டுள்ளன, தற்போது மின்சார கட்டணம் பாரிய அளவிலே அதிகரிக்கப்பட்டுள்ளது. அதாவது அதனால் சிறு மற்றும் நடுத்தர நிறுவனங்கள் மூடப்பட்டுள்ளன. ஆகவே இதனால் நாங்கள் இந்த சர்வதேச நிதி நாணய நிதி உதவியை பெற்றாலும் மீண்டு வருவதற்காக செயல் திட்டங்களை நடைமுறைப்படுத்த வேண்டும். மேலும் கடன் பெறுவதன் மூலமாக மக்களின் சுமைகள் மேலும் அதிகரிக்கப்படுமா என்ற சந்தேகம் மக்கள் மத்தியில் எழுந்துள்ளது. ஆகவே இந்த சந்தேகத்தை மக்கள் நீக்க வேண்டும் என்று கூறிக்கொள்வதோடு மேலும் கடன் மறுப்பு சிறப்பு திட்டம் இந்த அடுத்த மாத இறுதிக்குள் சமர்ப்பிக்கப்பட வேண்டும் என்று கூறப்பட்டுள்ளது. அதோடு ஐக்கிய நாடுகள் சபையின் நியமங்களுக்கு அமைவாக ஊழலுக்கு எதிரான சட்டம் கொண்டு வரப்பட வேண்டும் என்று கூறப்பட்டுள்ளது. அது மட்டுமல்லாமல் அதாவது இறுதிக்குள் பணவீக்கத்தை 12% முதல் 18% வரை குறைக்கப்பட வேண்டும் என்று கூறப்பட்டுள்ளது. அத்தோடு இந்த வருடம் ஜூலை மாதத்துக்குள் ஏற்றுமதி இறக்குமதி கட்டுப்பாடுகள் தளர்த்தப்பட வேண்டும். இதனெல்லாம் சரியான முறையில் தான் இதை நாங்கள் ஏற்றுக்கொள்கிறோம். ஆனால் தொடர்ந்து இதனை நடைமுறைப்படுத்துவதற்காக செயல்திட்டங்களை
முன்னெடுக்க வேண்டும்.
அதே அந்தமான வேலை திட்டங்களை முன்னெடுக்கப்பட வேண்டும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் இந்த சர்வதேச நாணய நிதியத்தின் உதவியை நாங்கள் பெற்றாலும் இதனை மேலும் மேற்கொண்டு எப்படி நான் கொண்டு செல்ல போகிறோம் என்பதை நான் சிந்திக்க வேண்டும். ஏனென்றால் அடுத்த 6 வருடங்களுக்குள் நாங்கள் சுமார் 25 பில்லியன் அமெரிக்க டாலரை நாங்கள் செலுத்த வேண்டிய நிலை இருக்கிறது. அது மட்டுமல்லாமல் இது முதல் கட்ட கொடுப்பனவு மாத்திரமே மட்டும்தான். அதை மேலோக்கி செல்வதற்காக என்ன நடைமுறை செய்ய குறிப்பாக சர்வதேச நாணய நிதியத்தின் உதவிகளை பெற்ற பல நாடுகள் வெற்றியடைந்த நாடுகளும் இருக்கிறது, தோல்வியடைந்த நாடுகளும் இருக்கிறது. வெற்றியடைந்த நாடுகள் பட்டியலிலே இன்று முன்னிலையில் இருப்பது கொரியா நாடு. அதே போல தோல்வியடைந்த நாடுகள் அண்மையில் கூட கிரீஸ் அர்ஜென்டினா போன்ற நாடுகள் தோல்வியடைந்திருக்கிறது. ஆகவே அதனை நாங்கள் படிப்பினையாக கொண்டு நாங்கள் வெற்றி அடைவதற்கான வேலை திட்டங்களை முன்னெடுக்க வேண்டும். குறிப்பாக நாங்கள் உள்ளூர் உற்பத்தியை அதிகரிக்க வேண்டும். உள்ளூர் உற்பத்தி தற்போது முழுமையாக பாதிக்கப்பட்டுள்ளது. ஏனென்றால் இறக்குமதி தடை விதிக்கப்பட்டுள்ளது. அதனால் மூலப்பொருட்களுக்கான தட்டுப்பாடு நிலவுகிறது. டாலரின் பெறுமதி காரணமாக அந்த பொருட்களின் விலையும் அதிகரித்து காணப்படுகிறது. அடுத்ததாக ஏற்றுமதியை அதிகரிக்க வேண்டும். ஏற்றுமதி அதிகரிக்கப்பட வேண்டும் என்றால் அண்மையில் கூட தேயிலை ஏற்றுமதி குறைந்துள்ளது, ஆடை ஏற்றுமதி குறைந்துள்ளது. ஆகவே ஏற்றுமதி அதிகரிக்காத வரை எமக்கான அந்நிய செலவாணி கிடைக்காது. மேலும் நேரடி அந்நிய முதலீட்டு குறித்து நாங்கள் அதிக கவனம் செலுத்த வேண்டும். ஆகவே இந்த இலக்குகளை அடையாத வரை எவ்வளவுதான் கடனை பெற்றால் மேற்கரை நாங்கள் 16 முறை IMF-இடம் சென்றிருக்கிறோம். ஆகவே அதுவரை இருந்தாலும் கூட இதுவரை நாங்கள் முழுமையான வளர்ச்சி அடைந்த நாடாக வரவில்லை. ஆகவே இந்த படிப்பினைகளை கொண்டு கடந்த காலங்களில் நடைபெற்ற ஊழல்களை மறை இல்லாமல் ஒரு முன்னோக்கு செல்ல வேண்டும். அதனால்தான் இந்த நாட்டு மக்கள் அனைவரும் எதிர்பார்க்கும் ஒரு விடயமாக காணப்படுகிறது. இதனை நாங்கள் செய்ய வேண்டுமே தவிர தொடர்ந்து நாங்கள் செய்த தவறை மேலோக்கி செல்லக்கூடாது என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது நாட்டில் உள்ள அத்தியாவசிய பொருட்களின் தேவைகள் அதிகரித்துள்ளது. நாட்டில் சுமார் 5 மில்லியன் மக்களுக்கு உணவு தேவை உள்ளதாகவும் அவர்களுக்கு சத்துணவு தேவை உள்ளதாகவும் ஐக்கிய நாடுகள் சபையின் அறிக்கை கூறப்பட்டுள்ளது. ஆக அந்த வகையிலே மனிதன் உயிர் வாழ்வதற்கு தேவையான முக்கிய உணவாக உணவு காணப்படுகிறது. ஆகவே அத்தியாவசிய பொருட்களின் விலை உடனடியாக குறைக்கப்பட வேண்டும் என்பதுதான் தற்போது காலத்தின் தேவையாக இருக்கிறது. குறிப்பாக சர்வதேச நாணய நிதியத்தின் உதவி கிடைத்துள்ளதாகவும் நாடு வளமைக்கு திரும்பியுள்ளதாகவும் அதே போல தற்போது மார்த்தட்டிக்கொள்ள இந்த அரசாங்கம் அதே போல தற்போது டாலரின் பெருமதி குறைந்து ரூபாயின் பெருமதி அதிகரித்திருக்கிறது. அது மட்டும் இல்லாமல் சர்வதேச சந்தையிலே மசகு எண்ணெயின் விலை குறைந்திருக்கிறது. ஆகவே இதன் காரணமாக உடனடியாக எரிபொருட்களின் விலை குறைக்கப்பட வேண்டும். எரிபொருட்களின் விலை குறைக்கப்பட்டால் உடனடியாக அத்தியாவசிய பொருட்களின் விலை குறையும். ஆகவே இதனை செய்தால் மட்டும்தான் மக்களுக்கு சுமை இல்லாமல் முன்னோக்கி கொண்டு செல்ல வேண்டிய ஒரு நிலை ஏற்படும். ஏனென்றால் அடுத்த மாதம் தமிழ் சிங்கள புத்தாண்டு வர இருக்கிறது. ஆகவே மக்கள் வருவாய் குறைந்திருக்கிறது. ஆகவே இந்த வருவாயை கொண்டு ஏற்கனவே கடன் வட்டி வீதம் அதிகரிக்கப்பட்டுள்ளது. ஆகவே கடனை செலுத்துவதா அல்லது அந்த புது வருஷத்தை கொண்டாடுவது என்ற நிலை காணப்படுகிறது. என்றால் ஏற்கனவே சுமார் 3 வருடங்கள் நாட்டில் காணப்பட்ட அசாதாரண சூழ்நிலை காரணமாக மக்கள் நிம்மதி இல்லாமல் ஒரு கொண்டாட்டம் இல்லாமல் மிகவும் ஒரு ஏழ்மையிலே வாடிக்கொண்டிருக்கிறார்கள். ஆகவே இதனை நீக்குவதற்கான வேலை திட்டங்களை அரசாங்கம் எடுக்க வேண்டும் என்று கூறிக்கொள்வதோடு மேலும் தற்போது பெருந்தோட்ட மக்கள் மிகவும் கஷ்டப்பட்டுக் கொண்டிருக்கிறார்கள். உங்களுக்கு தெரியும் முழுமையான சம்பளம் இல்லாமல் போக இந்த புதுவட்டத்தினத்தை விட்டாவது அவர்களுக்கான மானிய கொடுப்பனங்களை வழங்க வேண்டும். அது அரசு ஊழியர்களுக்கும் பல்வேறு விதமான போராட்டங்களில் ஈடுபட்டுக் கொண்டிருக்கிறார்கள். தற்போது இந்த சுமூகமான சூழ்நிலை பயன்படுத்தி இந்த வேலை திட்டங்களை முன்னெடுப்பதற்கான அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதை விட்டுவிட்டு நாங்கள் மக்களின் மீது மக்களின் மீது சுமைகளை செலுத்த வேண்டும் என்று கூட்டிக்கொள்கிறேன். ஏனென்றால் நாடு இந்த படுபாதாளர் சென்றது காரணம் இந்த ஆட்சியாளர்கள் கடந்த காலங்களில் செய்யப்பட்ட ஊழல்கள் தான் காரணம். ஆகவே இதற்காக அந்த சுமையை மக்கள் மீது சுமத்துவதை எந்த வகையிலும் ஏற்றுக்கொள்ள முடியாது. ஏற்கனவே இந்த நாடு பொருளாதார பாடுபட்டதன் காரணமாகத்தான் இந்த வரிகள் அதிகரிக்கப்பட்டது. ஆகவே வரிகள் இன்றைய நாட்டிலே வரிசை இல்லை என்று கூறப்படுகிறது. பெட்ரோல் வரிசை இல்லை, கேஸ் வரிசை இல்லை. ஆனால் அந்த பொருட்கள் அனைத்துக்குமே விலை பாரிய அளவு அதிகரிக்கப்பட்டுள்ளது. அதிகரிக்கப்பட்டதன் காரணமாகத்தான் வரிசை இல்லையே தவிர இந்த நாடை வளமைக்கு கொண்டு வந்து விட்டதாக அரசாங்கம் மாற்று தட்டுவது எந்த விதத்தை ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே இந்த ஊழல்களில் ஈடுபட்ட அரசாங்கமும் அந்த ஆட்சியாளர்கள் தான் பொறுப்பு கூற வேண்டும் என்று அல்ல தவிர மக்கள் அல்ல என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். எனவே ஆட்சியாளர்களில் இருந்து இந்த பணத்தை வசூலிக்க வேண்டுமே தவிர அப்பாவி மக்களிடமிருந்து வரி சுமையை ஏற்றி இந்த வரி சுமையை அவர்கள் மீது ஏற்ற வேண்டாம் என்று கூறிக்கொண்டே விடைபெறுகிறேன். நன்றி.
புமிசுதி கரு அனுராத ஜராத்ன மத்துவா
கரு மூலாசம் ரூட கரு மந்திரி துமனி அத தினேதி விசேஷமே விவாதே டெக்வெத்தி அப்பி போவிட ரட்டக் கட்டியட்ட அப்பி செலுதினாட சதுட்டு என்ன புழுவாங்கம் தியனவா ஏ வெனமுனும் அத்திசானே வெய் බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විවිධ පක්ෂ නියෝජනය කරන පිරිස් දක්වපු අදහස්වල කිසිම කෙනෙකුට මේ IMF ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්නව ඇරෙන්න වෙන විකල්පයක් කවුරුත් යෝජනා කරේ නැහැ. එහෙමනම් අපි හැමෝගෙම එකම විසඳුම බවට පත්වෙච්ච මේ IMF ආයතනය සමග අපි මේ එකගතාවයකට පැමිණිලා මේ ණය මුදල ලබා ගැනීම සහ ඔවුන්ගේ එකගතාවයත් එක්ක අවශ්‍ය කරන වෙනස්කම් ටික ප්‍රතිව්‍යුහගත කරන එකටලා මේ රට ඉදිරියට අරගෙන යන වැඩපිළිවෙල පමණයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. එවනම් මේ කතා කරන මොහොතදී අපිට IMF ජාත්‍යන්තර ආයතනයත් සමග ඒ එකගතාවය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි 2025 වෙනකොට බලාපොරොත්තු වෙනවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීම සඳහා අපි රටක් හැටියට බලාපොරොත්තු වෙනවා. මේකදී බොහෝ විට අපි දකින එකම ගැටලුව තමයි ගරු මූලාශ්‍ර උඩ ගරු මන්ත්‍රීතුමනි පක්ෂ විපක්ෂින් අපි සියලු දෙනාගේම අවශ්‍යතාවය ඇවිල්ලා මේ රට හරිතැනට ගමන් කරවීම නම් ඒකට තියෙන එකම විසඳුම ඇවිල්ලා මේ වෙලාවේ තියෙන එකම විසඳුම ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් කිවිසුමකට ගිහිල්ලා මේ රට ආයේ සාමාන්‍යකරණයට ගෙන ඒම නම් ඇයි අපි සියලු දෙනාට සුහදව මේ එකගතාවයට ඇවිල්ලා අපි හැමෝටම සතුටු වෙලා අත උස්සලා මේ වෙනුවෙන් කතා කරලා තමුන්ගේ අවංක යෝජනා අදහස් දෙන්න බැරි කියන එක පිළිබඳ තමයි අපිට තියෙන ගැටලුව. මොකද මේක තමයි මේ රටේ එක්තරා විදියක තියෙන කුහකත්වය. හැමෝම එදා අපි ගෝඨාභය ජනාධිපතිතුමාගේ රජය හැටියට අපි පිළිගන්නවා. IMF එකට යන්න තිබුණා අපි ගියේ නැහැ. අපි වරද්දාගත්තා. එතන අපිට වැරදුණා. අපි ඒක නිවැරදි කරගන්න තමයි අපි අවශ්‍ය සියලු වැඩපිළිවෙල කරන්නේ. හැබැයි එදා විපක්ෂයට මොකද යෝජනා කරේ? එදා දිගින් දිගටම විපක්ෂය යෝජනා කරේ යන්න IMF එකට. කොහෙද සංචිත ටික? සංචිත ටිකට නැතුව රට කොහොමද ගෙනියන්නේ? එහෙනම් යන්න කියලා එදා දිගින් දිගටම කිව්වා. හැබැයි එහෙව් කියපු විපක්ෂය අද IMF එකට ගිහිල්ලා IMF එක දිනාගෙන ඔවුන්ගේ ඒ එකගතාවය අරගෙන මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ගිහිල්ලා සභාගත කරලා විවාදයට ගන්නකොට අද තව කාරණාවක් ඉදගෙන කතා කරනවා. මේක ගරු මූලාශ්‍ර උඩ ගරු කතානා මන්ත්‍රීතුමනි මේක රට හැටියට මේ රටේ අභාග්‍ය. මේක තමයි හැමදාම අපිට වෙලා තියෙන්නේ. අපිට එකට ඉඳගෙන එකම කාරණාවට එකතු වුණත් අපිට අවිල් එකට අත උස්සන්න බැරි කමක් තියෙනවා. පොඩි කුහකත්වයක් තියෙනවා. අනික් මනුෂ්‍යයා කොච්චර විදියට ඒක හොඳට කරත් අපි බලාපොරොත්තු වෙච්ච දේම අපිට වැඩි හොඳට අනික් මනුෂ්‍යයා කරා නම් හදවතට එකතුව ඒකට ගෞරවය එකතු කරන්න අපේ මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය 75ක් අපි ආපස්සට ගිහිල්ලා තියෙන එක තමයි ඇත්ත. ඒක කවුරු මොන විදියට විග්‍රහ කරන්න උත්සාහ කරත් අපි යන්නේ මොනවද කරන්නේ මොනවද අපේ අදහස් වැඩපිළිවෙල මොනවා කවුද කොහොමද විග්‍රහ කරත් අපේ මේ කුහකත්වය තමයි මේකට ප්‍රධාන මූලික වෙලා තියෙන්නේ. එනිසා අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරවන්න මූලිකත්වය ගත්තේ ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. අපි හිත හදවතට එකග වෙතුමට අපේ ගෞරවයේ ප්‍රණාමයේ ස්තුතිය පුද කරනවා. මොකද අද බොහෝ විට අපේම පිරිස උගත්තු බුද්ධිමත්තු වියත්තු කියලා ඇවිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමා හදලා වැරදි උපසේෂ්ඨික කනට දීලා එතුමා විනාශ කරලා නන්නත්තර කරලා අද එහා පැත්තට ගිහිල්ලා ඉකට ඉඳගත්තාම සුදන වෙලා. ඔවුන් තමයි උපදෙස් දුන්නේ. ඔවුන් තමයි මහාචාර්යවරු. ඔවුන් තමයි මේ රට ගෙනියන වැඩපිළිවෙල හැදුවේ. ඔවුන් තමයි මේ කාමරංක හැමදාම අරගෙන කාමරවල අපිට ප්‍රසන්ටේෂන් දීලා රටේ ආර්ථිකය දුවන විදිය කිව්වේ. මේක අහවල් ඉලක්කයකට ගෙනියන්න කිව්වා. අපි ආර්ථික අතිරික්තයක් ඉදිරිපත් කරනවායි කිව්වා. ඒව් කියපු උදවිය එහා පැත්තට ගිහිල්ලා කතා කරාම මූලාශ්‍ර උඩ ගරු මන්ත්‍රීතුමනි සුදනු වෙලා. හැබැයි අද ඔවුන් මතු කරපු එකම දේ තමයි දැන් මේ අපේ ගත්තනයක් ඇති කරන්නේ. මේක ගෙනාවේ බැසිල්ලමතුමාලු IMF එකට ගියේ. මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නෙවෙයි මේක බැසිල් ලමතුමා. මේ අපි දෙගොල්ල තුන්ගොල්ල කොටවන්නේ. ඒද බැසිල් ලමතුමාත් අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් අපේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම ඕනකමින් සිහිපත් කරනවා. අපි මේක බැරෑරුම් වෙලාවේ අමාරු වෙලාවේ අපි කඩාගෙන වැටෙන අවස්ථාවේදී මේ බෝට්ටුවෙන් බහලා ගිහිල්ලා එක එක තැන් වලට සේන්දු වෙලා අපිට දේශපාලන වශයෙන් අපිට රැකෙන්න ඕන තැන් වලට ගොනු වෙන්න අපි සූදානම් නැහැ. අපි මොන ක්‍රමයෙන් හරි මේ රට නිවැරදි තැනකට අරන් ගිහලා 2024-25 වෙනකොට යම් විදියකට මේක කඩාගෙන වටනවා යම් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දුන්නා නම් ඒ සියල්ල නිවැරදි කරලා මේ රට හරි තැනට ගොඩනගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි කණ්ඩායමක් හැටියට අපි සියලු දෙනා එකට එකතුලා කටයුතු කරනවා කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ. අද මූලාශ්‍ර උඩ ගරු මන්ත්‍රීතුමනි එදා පහුගිය අවුරුදු වෙනකොට අප්‍රේල් වෙනකොට ඩොලර් මිලියන 20කට අපි සංචිත ටික බැස්සා.
dollar million of second of Sanchez, Adam Mohota and dollar billion of the Kaita Shamatai, IMF million of Tunsiati and Natua. Abi dollar billion of the Kaita Shamata then got a US dollar at the Tunsia Dase, Demprakasakaran. Ada then got a May Parliament to a decision about Aya with a Saturday. Abi Varadicha Tantika and Napula, Varadicha Tampilima, the Vivet and Akanapulong, Vivet and Apibaragan in Atang, Abita Kavadako, Tisra and Pulanka. Have I make a Sanchez the Kaitiri at Yanavana? Apirata Katiata, Avashakar Venas Kantika Mirata to Lituranona, Eke Pratipala Hatiata, Apeti which a dollar, Palihata will our Pramana which a rupee and Avatara Shakti Materona, Apiti Sara, Gidria Pilima the Penanona, Apirata Nivera di Dishava Katanangane, Api Hamotama, Saturu and Pulanka Tienone, Garumula, so Ruda Garumantri Kamane, Eva Gamatamai, Anik Girapulukumakarna Vatamai, IMF Keseveta, Huruan Lanakine, Garumula, so Ruda Garumantri to one Dedas Pahalevi. Make up my Samaja category. When the Monoatna, Horwal and again, a Pamana, the Daspal, Samaja category. Ekala, Yahapal and Andwe, Hatua, Yahapal and Andwe, Horunta Kelly, when we Karanapul and Sielukaranakara, Eva Detica Karanako take a Kaudan and the Vijapalamatia Patkare, Horwal and a committee on the Vijapalamatia, Ida, Janata Vimukti Peramune, Androkuma, Risana Kamata, a Pauka Lekamare, Etuba Tamai Patkare, Eman, Ranil Vikramsinga, Janati Potuma, that Tari at Horwal and the Kerlan. In a hurry at that Kerala, and by Yala Puru Tikako, the maker, Garu, Mulas, Odega Mantri Tone, Edata, Presid, Edata, Vatina, Kama, Dendapula, Martuka, Karakanate, Janata, Vadala, E Matuka, Udindagana, Deshapal Nekarna, Vadapilla, Pamana, Messiala Tulatian, Emanatu Rata, Hadana Rata, Nivera, the Dishavakin, and Vadapilla, May Tula Kisivakne, Enisapi, Bumona Kavinsi Pat Kerno, May Vivechana Saha. May be with the Karana, Rate, Tamunga, Deshapal, Matimatanta, did again under Kara Venuata, Sabavima, Rade, Vadapilula, Shakti Matkirimus and Apical Tuki and Karna, Eva Gamatamai, Pahugia, Dinavala, Appreciation, Daka, May Badua Kirimek, Madia Pantika, Pe, Janatava, Barra Patal Arbudeka Monaduna, Karmulas or Rutakarmantri Tumani, May Tihase Mangitan, May Vetcher, Artika Vashang Api, E Munadi Putatua Tech. See at a Tihaka Tisaka, Badupramana, Kaivana, got a see at a Tisaka with Badupramana, Kaivana, got a Madimavashin, Ape Hitapu, E. Sielu Denata, Tune, Barra Patala Pidane, Abibu, Undana, Unge Viedantica Siala, Avasan Nuna Passe, Untaya Mudala Kiturenwanang, E. See at a Visipaka, Tiaka Mudala Tamayo, Nitrukaka, the Jiva Pin, Ungedina, the Dainika Viedamat, have I E. Viedamatamaya Avasan, Badu Hatheater, Merate, Mahabandaga, Evan Unda Sidone, Abi Hadavatima. ඒ කාර්යාවේදී ඒ කැපකිරීම ටික කරපු මේ රටේ මධ්‍ය ප්‍රාන්තික වගේම රාජ්‍ය සේවයේ ඉන්න ජනතාවට අපේ ගෞරවයේ සූතිය පුද කරනවා මේ කාලය පුරා වුන් කරපු ඒ කැපකිරීම වෙනුවෙන් අපි කියන්නේ මේ අවුරුද්ද දෙසැම්බර් වෙනකල් මේ කැපකිරීම අපි සියලු දෙනාට කරන්න සිද්ධ වෙනවා අපි හදවතට එකගව වුන් ඔයි කියන සියලුම දෙනා පාරට බහලා විරුද්ධ වුණාන මේ රාජ්‍ය සේවයේ ඉන්න මිලියන 1.6ක් වෙත සියලුම දෙනා පාරට බහලා මේකට විරුද්ධ වුණාන ඔවුන් සියලු දෙනාම මේ බදු අය කිරීම පිළිබඳ ඔවුන් හිතට එකගව නෙවෙයි හැබැයි රට සුභවාදී විය යුතු නිසා ඔවුන් හිතවතට එකග නොවුනත් ඔවුන් මේකට ඔවුන්ගේ සහයෝගය ශක්තිය ලබා දීලා තියෙනවා ඒ නිසා වෙන කාටවත් නෙවෙයි ඒ කැප කිරීම ටික කරපු මේ රටේ සමස්ත ජනතාව හැටියට ඔවුන්ට අපේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය අපි පුද කරන්න ඕනේ ඒ නිසා ඔවුන්ට බලාපොරොත්තුවක් තියෙනවා මේ සියලු කාරණා කරට නිවැරදි දිශාන්තයකට යනවා කියන විශ්වාසය ඔවුන් තුල ගොඩනැගිලා තියෙනවා ඒ නිසා අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ සියලු කාරණා ටික බදු අය කිරීම එවගේම අනිත් පැත්තෙන් ගත්තොත් රාජ්‍ය වියදම් ටික කපා හැරීම එවගේම තමයි බොහෝ සංශෝධන පහුගිය දවස් ටික තුළ ගේන්න පුළුවන්කම ලැබුණා දැන් සමහර කණ්ඩායම් විවේචනය කරා මහ බැංකුව ස්වාධීනත්වයේ පිළිබඳව යම් විවේචනයක් කරා හැබැයි පහුගිය කාලවල මහ බැංකුව ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රයේ තියෙන අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරන්න ගිහිල්ලා මහ බැංකුවට මේ රටේ මූල්‍ය පරිපාලනයේ සම්පූර්ණම කර්මාන්තය වුණා මූල්‍ය පරිපාලනයේ පවත්වා ගැනීමටම නොහැකි තත්ත්වයක් ඇති වුණා අපි දැක්කා ඒක ප්‍රතිඵල හැටියට දිනෙන් දින රුපියල කඩාගෙන වැටෙනවා අසීමිත විදියට මුදල් අච්චු ගහන්න පටන් ගත්තා සමහර කාලවකවාන වල කණ්ඩායම් හිතුවා අච්චු ගහලා විතරක් මේ රටේ ආර්ථිකය දුවවන්න පුළුවන් කියලා රුපියල අච්චු ගහලා විතරක් මේ රටේ ආර්ථිකය කොහොමද දුවවන්නේ එහෙම හිතපු වාතාවරණයක් මේ මහ බැංකුව තුල තිබුණා හැබැයි එහෙව් හිතපු මහ බැංකුව ස්වාධීන තීන්දුව తీර අරගෙන කටයුතු කරන්න පුළුවන් ආයතනයක් බවට පත් කළ යුතුමයි ඒක පාර්ලිමේන්තුවට තියෙන වගකීම ඒකෙන් ඉවත් කිරීම පිළිබඳව නෙවෙයි හැබැයි ස්වාධීනව අවශ්‍ය කරන තීන්දුව తీරනකට මහ බැංකුවට කටයුතු කරන්න ලැබුණේ නැත්තම් මේ රටේ මූල්‍ය විනයක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ අද මේ පහුගිය කාලේ පුරාවටම මේ මහ බැංකුවට අපිට පුළුවන්කම ලැබුණා අධිපතිවරයා පත් කර ගැනීම ඔවුන් කටයුතු කරන ආකාරය ඔවුන් මේ රට වෙනුවෙන් තීන්දු తీරන ගන්න එක ස්වාධීනව කටයුතු කරන්න ඒ හැකියාව ශක්තිය ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි මුලාසන රුඩගරු මන්ත්‍රීතුමනි සමහර කණ්ඩායම් අහනවා රාජ්‍ය ආයතන පිළිබඳව. අපි රාජ්‍ය ආයතන හැටියට දිනපතා මේ කරන සමහර රාජ්‍ය ආයතන වියදම අපිට දරා ගන්න බැරි නම් ඒ ආයතන සඳහා දරන වියදම මහා භාණ්ඩාගාරයට දරා ගැනීමට හැකියාවක් නැත්තම් ඒ රාජ්‍ය ආයතන මහා පාඩුවක් ලබන ගමන් ඒ රාජ්‍ය ආයතන වල ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයට බෝනස් ටික ගෙවනවන ඔවුන් මහා වැටුපක් ලබාගෙන ඒ ඔවුන්ට අවශ්‍ය කරන සියලු මුදල් ටික ලබා ගන්නවන එහෙම ඒ ආයතන පවත්වන්න දෙන්න පුළුවන්කමක් නැහැ මොකද ඔවුන්ට ඒ ගෙවන සියලුම මුදල් ටික ලබා දෙන්න වෙන මොකෙන්වත් නෙවෙයි මේ රටේ අහිංසක ජනතාවගෙන් එකතු කරන බදු මුදලේ එහෙමනම් මුලාසෝර උඩගඩු මන්ත්‍රීතුමනි මේවා ටික වෙනස් කරන්න ඕනේ ජාත්‍යන්තර IMF එක කොතරක් හරි IMF එක කොතන හරි යෝජනා කරනවා නම් මෙවැනි ආයතන ටික ප්‍රතිව්‍යුහගත කරන එකල යුතුයි කියලා අපි කවුරු කොහොම වුණත් අපි කාට වුණත් කවදා හරි එතෙන්ට යන්න සිද්ධ වෙනවා. ඒ ආයතනෙට යන විදිය පිළිබඳ අපිට විවිධ අදහස් තියෙන්න පුළුවන්. විවිධ අදහස් යෝජනා මතිමතාන්තර තියෙන්න පුළුවන්. හැබැයි මේ ආයතන ටික සියල්ල අපි ප්‍රතිව්‍යුහගත කරන්නේ කරලා මේ රටේ ජනතාවට බරක් නොවන විදියට ඒ ආයතන වැඩ කරන්න පුළුවන් තත්ත්වයට අපි ගලපා ගත යුතුව තියෙනවා. එහෙම නැතුව දිනෙන් දින මාස්පත අවුරුදු පතා මේකට එකතු කරන ණය බර වැඩි කරගෙන ගිහිල්ලා මහා භාණ්ඩාගාරයට දරන්න බැරි උසුලන්න බැරි බඩකට අපි මේව පත් කරොත් මේ ආයතනයක් අපිට මේ වැඩේ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රජයක් හැටියට අපි මේ රටේ තීන්දුව తీරන ටික අරගෙන පොලිසීස් ටික හදනවා වෙනුවට අපි බොහෝ ආයතනවල අපි ව්‍යාපාරිකව වෙන්න පටන් අරගෙන තියෙනවා. රජය බොහෝ තැන්වල ව්‍යාපාර කරන්න පටන් අරගෙන. රජයක් කියන්නේ ව්‍යාපාරික ආයතනයක් නෙවෙයි. අපිට හැමතැනම ගිහිල්ලා වෙළඳාම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඒ ව්‍යාපාරික ප්‍රජාවට පුළුවන්කම තියෙනවා. ඔවුන් මේ රටේ ආයතන දිනවලා තියෙනවා. ඔවුන් මේ රටේ ආයතන වෙන ලෝකයේ රටවල් එක්ක තරඟ කරන්න පුළුවන් ආයතන බවට පත් කරලා තියෙනවා. හැබැයි අපි රජයේ හැටියට සියලු ආයතන ටික අපිට බෙදාගෙන ඒ ආයතන ටික අපි දුවවන්න උත්සාහ කරලා දිනෙන් දින වැරදි දේශපාලන තීන්දුව తీ රටගෙන ඒ ආයතන කඩාගෙන වට්ටලා අවසානයේ මේ රටේ මහ ජනතාවට ඒක බරක් බවට පත් කරලා තියෙනවා. එහෙනම් මුලාසෝරුට ගරු මන්ත්‍රීතුමනි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන එකල යුතුයමයි. එහෙම නැත්නම් රටක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අනික් පැත්තෙන් අවශ්‍ය වෙන අවස්ථාවලදී බැංකුවලට ඕන විදිහට රාජ්‍ය වියදම් පියවා ගන්න ඒ රජයේ බැංකුව ඒවා එහෙම නැත්නම් අනිකුත් බැංකුවලින් මුදල් ලබා ගත්තා. හැබැයි අද මේවා වලට සීමාවක් පැනවිලා තියෙනවා. අපිට හිතන විදිහට මුදල් ටික අරගෙන අපිට රාජ්‍ය වියදම් කළමනාකරණය කරගන්න මුදල් පාවිච්චි කරන්න ගියොත් වෙන මොකක්වත් නෙවෙයි වෙන්නේ. අවසානයේ අපේ තියෙන බැංකු ශේෂ්ත්‍රය මෙහෙම් පිටීම කඩාගෙන වැටෙනවා. හැබැයි අද අපි යම් කිසි විදියක මූල්‍ය විනයක් ඇති කරගෙන මේ තියෙන බැංකු පද්ධතිය ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අද මේ තුල ගොඩනැගිලා තියෙනවා. සමස්ත බැංකු පද්ධතිය අපි ආරක්ෂා නොකරගත්තොත් මේ බැංකු පද්ධතිය විනිවිදභාවක යුතුව නිවැරදි වේ ගනුදෙනු කරන්න පුළුවන් අවස්ථාව ගොඩනැගුවේ නැත්නම් මේ බැංකු පද්ධතිය කඩාගෙන වැටෙන එක අපි කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ වගේම අපි ඇන්ටි කරප්ෂන් බිල් එක පිළිබඳවත් කතා කරා. අපි මේ වෙනකොට අද ගැසට් එකට යොමු කරලා ඒ පනත කඩිනමින් අපි ගේන්න කටයුතු කරනවා. මොකද ලෝකේ රටවල් අතර ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ ගරු මූලාසනට ගරු මන්ත්‍රීතුමනි අපි මං හිතන්නේ 128 වෙන තැනටත් ගිහිල්ලා තියෙනවා. ව්‍යාපාර කරන්න සුදුසු වාතාවරණය පිළිබඳ රටක ගත්තාම රටක් ඉන්නේ 128 තැනකනම් කවුද මේ රටට එන ආයෝජකයෝ? මේක කොළද නිල්ද රතුද කියන එක පිළිබඳ නෙවෙයි. අපි සියලු දෙනා විවිධ කාලවකවානු වල පාලනය කරා. හැබැයි හැමෝම කරපු තැන් වල අපි ඉඳලා තියෙන 99 තමයි අඩුම තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. හැමදාම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපි ඉඳලා තියෙන 100ට උඩ. එවනම් මේවා වෙනස් වෙන මේ ඇන්ටි කරප්ෂන් බිල් එහෙම ගේනෙන්න ඕන. විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනු ටික කෙරෙන්න පුළුවන් ක්‍රමවේද අපි හදන්න ඕන. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වගේ ආයතන කවදාකවත් මේ රට පිළිබඳව බලන්නේ නැහැ නැත්තම්. අපිට අවශ්‍ය කරන ගනුදෙනු වලට අවශ්‍ය කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි මේ රජයේ හැටියට විවිධ අවස්ථාවල මේ පනත් පිළිබඳ කිව්වා. දූෂණ විරෝධී කමුටු පිළිබඳ ඇවිල්ලා කතා කරා. විවිධ කණ්ඩායම් අදහස් පළ කරා. හැබැයි අපි මේ බොහෝ විට ලබන මාසයේ පාර්ලිමේන්තු සතිය තුළත මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන් සිහිපත් කරනවා ගරු මූලාසෝර උඩගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව ඔවුන්ගේ එකගතාවය ලැබීම පිළිබඳව විවාදයට ගන්න අවස්ථාවේදී අපිටත් එක්තරා විදියක හිතන්න යමක් අද අපි සියලු දෙනාට අපිට ඒ වගේම මේ රටේ ජනතාවට ඉතුරු කරලා තියෙනවා. ඒ තමයි
Time's up.
බොහෝ විට විවිධ කණ්ඩායම් ගිහිලා ජනතාව ඉදිරියේ විවිධ මතවාද කියනකොට අහවල් කාරණා ටික නිකන් දෙන්නම් කියනකොට මැතිවරණේ ජනතාව දිනා ගන්න අහවල් අහවල් දේවල් ටික නිකන් දෙන්නම් කියනකොට ඒවත් දෙන්නේ කොහොමද කියලා අහන්න බොහෝ විට ජනතාව කටයුතු කරාද කියන එක ප්‍රශ්නයක්. අපි සාක්ෂරතාවයේ රටේ 99 දශම ගණන් වලින් කතා කරාට මේ පිළිබඳ රටේ ජනතාවට අවබෝධය කොච්චරද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. මොකද එහෙම නිකන් දිදී ගිහිල්ලා ආර්ථිකය හදලා සමෘද්ධිය මෙච්චර බිලියන ගාන බෙදලා සමෘද්ධිමත් වෙච්ච ජනතාව කොච්චරද කියලා බැලුවොත් ප්‍රශ්නයක්. ඒ නිසා ගරු මූලාශ්‍ර උඩ ගරු මන්ත්‍රීතුමනි මම මීට වැඩිය වෙලාව ගන්නෙ නෑ. ඒ නිසා අපි රටක් හැටියට අද සියලුම දෙනා තව ණයක් ගත් එක පිළිබඳ නෙවෙයි මේ රට බංකොලොත් වෙච්ච රාජ්‍යයක් නැවත ලෝකයේ තුල යම් 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 විදියක නැගී සිටින්න පුළුවන් රාජ්‍යයක් හැටියට නැවත ප්‍රකාශයට පත් වෙන දිනයක් හැටියට සලකලාද සතුටු වෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමි. මේ වැඩපිළිවෙල මොන රජයේ නිල්ද කොළද රතුද කියනක ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවත් මේ වැඩපිළිවෙල ඉස්සරහට ගිහිල්ලා රට හරිතැනට ගෙනියමු කියන ගෞරවණීය ඉල්ලීම කරමි. මම නියද වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි.